මිලකට ගරු නිමල් සිරිපාල් සිල්ලා මහත්මයා.
මුසාරුඩ සභාපතිතුමනි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලද සහාය හා ඒ ගිවිසුම පිළිබඳව මෙම ගරු සභාවේ පවත්වන විවාදයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ අපේ රවුෆ් හකීම් ඇතිතුමාටත්, ඒ වගේම කබීර් හෂීම් ඇතිතුමාටත් මේ ප්‍රශ්නය පිළිබඳව ඉතාම යථාර්ථවාදී ලෙස මේ ප්‍රශ්නය පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳව. ඒ වගේ මම ඊයේ අහගෙන හිටියා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්නේ නැතුව කෙටි දේශපාලන අරමුණු සඳහා ඔවුන් හිතනවා දැන් IMF ගිවිසුම අත්සන් කරපු නිසා මේකෙන් ජනතාවට ඇතිවෙන පීඩනය නිසා ඒ උඩින් ඒ අයට බලයට එන්න පුළුවන් වෙයි කියලා. සමහර අය සූටුත් මහගෙන ඉන්නවා. අද මං හිතනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා මේ පටු චේතනාවෙන් ඉවත් වෙලා දේශපාලනය කරන්න අපිට රටක් තියෙන්න ඕනි, අපේ ආර්ථිකය සකස් වෙන්න ඕනි, ආර්ථික වශයෙන් විනාශ වුණු රටක දේශපාලනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කල්පනා කරලා පළමුව රට දෙවනුව පක්ෂය හා දේශපාලනය කියන අදහස තමන්ගේ හදවතේ රඳවා ගැනීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම රවුෆ් හකීම් ඇතුමත් කිව්වා මීට පෙර අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් අප වෙත පනවන ලද කොන්දේශි හා වගකීම් පිළිබඳව නිසි අධීක්ෂණයක් IMF එකෙන් කරේ නෑ කියන. ඇත්ත වශයෙන්ම IMF එකෙන් කරන්න ඕන, අපිත් පිළිගන්නවා. නමුත් ඊට වඩා වගකීමක් අපට තියෙනවා ඒ කොන්දේශි වලට අනුව ස්වයං වශයෙන් අපිම කල්පනා කරලා ඒ කටයුතු ඉටිකිරීමේ වගකීම රජයට පැවරණ බව ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ කාටද? පටු දේශපාලන මතිමතාන්තර ඔළුවේ තියාගෙන මිනිස්සු මැරිලා හරි මිනිස්සු හාමතෙන් මැරුණයින් පස්සේ හරි අපිට බලයට පත් වෙන්න ඕන කියලා කල්පනා කරන එක මේ දේශපාලනය කරන්න බෑ. මේ IMF ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියා සමහර අය මේ IMF එකට මීට කලින් නොගිය එක වරද්දක් කියලා. ඒක අපි පිළිගන්නවා. අපි කැබිනට් මණ්ඩලය තුල IMF එකට යන්න ඕන කියලා අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා. නමුත් ඒකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ සමහර ඇමතිවරු කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ දැන් ඉන්නේ විපක්ෂයේ. ඒගොල්ලෝ ඉන්නවා විපක්ෂයේ කීප දෙනෙක්. ඒ අය තමයි කැබිනට් මණ්ඩලයේ කෑකෝ ගහලා කිව්වේ IMF යනවා නම් අපි අයින් වෙනවා. ඔව්, ඔක්කොම නෙවෙයි, කීප දෙනෙක්. නෑ, ඔබතුමාලා නෑ. හැබැයි එතුමන්ලා එක මුක්කු ගහගෙන ඉන්නවා. අපි නැති කිව් නෑ කියලා කිව්වට එතුමන්ට මුක්කු ගහලා ඉන්නවා. තොප්පිය හරණම් දාගන්න. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, මෙන්න මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක්. මොකද්ද ඒකේ ප්‍රතිඵලය වුණේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශාල ඡන්ද සංඛ්‍යාවක් කරගෙන ලබාගත් ජයග්‍රහණය දාලා යන්න වුණා. නියම වෙලාවට IMF ගියා නම් පාරේ පෝලිං නෑ, තෙල් හිගයක් නෑ, ගෑස් හිගයක් නෑ. ඉතින් ඒකෙන් ඒකට බෙට කෑවා. ඒකට නිසි තීරණ නොගත්ත නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක ඡන්දයක් තියාගෙන අපේ විපක්ෂ නායකතුමා කියපු එක හරි. එතුමා කිව්වනේ එතුමට වාසනාව තිබුණා කියලා. මේ රටේ ජනාධිපති වෙන්න ඉතින් අවාසනාවට ඉතින් අපිට අපි මොනවා කරන්නද? එතුමාටත් අපි වාසනාව පාදලා දෙන්න මම පෑ තුනක් තිස්සේ එතුමාගේ කාර්යාලයට ගිහිලා කිව්වා, අනේ ඔබතුමා මේ අගමැතිකම බාරගන්න. එදා අගමැතිකම බාරගෙන හිටියේ නම් අද ජනාධිපති. හා ඉතින් අපිට අර වාසනාව අපිට අමුතුවෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වාසනාව විතරක් නෙවෙයි මේක, මේ රටේ වාසනාවට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණේ. ඒ නිසා තමයි අපිට මේ IMF ඇත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණේ. මොකද IMF එක ගනුදෙනු කරනවා නම් පටු දේශපාලන වාසි තකාගෙන වැඩ කටයුතු කරන නායකයෙකුට IMF ඇත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා ඉතා පැහැදිලිව කිව්වා, මට ඕන රට ගොඩ දාන්න. මගේ දේශපාලන ගමන ගැන මං කල්පනා කරන්නේ නැහැ. මගේ පක්ෂය ගැන කල්පනා කරන්නේ නැහැ. මම ජනප්‍රිය නොවන තීන්දු ගන්නවා. එතුමා ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. අපි එතුමාට සහයෝගය දුන්නා ඒවට. ඇයි අපට වෙන විකල්පයක් නැහැ මේ රටට? එතුමා ඇහුවා විපක්ෂයෙන් කියන්න තියෙන විකල්පය මොකද්ද කියලා IMF එකට යන්නේ නැතුව. ඒ නිසා එතුමා ගත්ත ගමන් මඟ හරි සභාපතිතුමනි. දැන් මම අපේ හරිනි අමරසූරිය මැතිණියගේ කතාවට අහගෙන කතාව අහගෙන හිටියා. එතුමිය කිව්වා ආර්ථිකය හදන්න ඉස්සෙල්ලා ප්‍රජාතන්ත්‍රවාදී හදන්න ඕන. බුදුහාමුදුරුවෝත් කිව්වේ ඉස්සර වෙලා බඩගින්නේ ඉන්න මිනිහෙක් ඉන්නවා නම් එයාට කෑම ටික දෙන්න, බඩ පුරවන්න, ඊට පස්සේ බණ දේශනා කරන්න කියලා. අපි දන්නවනේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දුන්න හැටි. ඡන්දේ දාන්න ගිය මිනිස්සු වෙඩි තිබ්බා, මැරුවා, ගෙවල් ගිනි තිබ්බා. ඉතින් මෙවැනි අතීතයක් අපි සතුටු වෙනවා. හරිනි මැතිණියවත් ඇවිල්ලා මේ JVP එක ටිකක් රිෆෝම් කරලා ගනී කියලා, ප්‍රදේශාස්කරණය කළා, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගය ප්‍රචණ්ඩත්වය අයින් කළා, ඒ පක්ෂය හදලා ගන්න ඕන නම් හොඳයි. මේ රටට දේශපාලන පක්ෂ තියෙන්න ඕනි. විවිධ මතිමතාන්තර අපි ඉදිරිපත් කරන්න ඕනි. අපි JVP එකේ මතයක එක නුනත් එවැනි පක්ෂ පැවතෙන්න ඕන මේ රටේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට උන් පැමිණෙන්න ඕන. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම කබීර් හෂීම් මැතිතුමා තමන්ගේ කතාවේදී විශේෂයෙන්ම කිව්වා, මම එකඟ වෙනවා ඒත් එක්ක, මේ IMF ණය ගත්තට මදි, ඒ ලැබුණට මදි, මේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිසි යාන්ත්‍රණයක් අපි සකස් කරන්න ඕන, නිසි ක්‍රියාමාර්ගයන්ට අපි එළඹෙන්නට ඕන. විශේෂයෙන්ම ඊයේ මම දැක්කා ප්‍රසිද්ධියේ, මම දැක්කා ඊයේ ලෝක බැංකුවේ නියෝජිතයින් සමග අපි සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදී හර්ෂ ශිරවල් මැතිතුමා ඉතාම අගන ආර්ථික කරුණු රාශියක් පිළිබඳව ලෝක බැංකුවෙන් ආධාර ලබා ගැනීමේදී රජයේ මඟින් ගත යුතු පියවර, ලෝක බැංකුව මඟින් ගත යුතු පියවර පිළිබඳව හොඳ විවරණයක් කරා. අපි වාගේ කරනවා. අපි වාගේ කරනවා. මොකද ජනාධිපතිතුමා මේ තනි ගමනක් යන පුද්ගලයෙක් නෙවෙයි. එතුමා කවුරුත් එකතු කරගෙන කාගේත් අදහස් අරගෙන මේ ගමන, මේ දුෂ්කර ගමන, වැල් පාලමේ යන ගමන යන්නට එතුමා සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා එතුමගේ කකුලෙන් අඳින්න යන්න එපා කවුරුත්. එතුමාට අපි ඒ සහයෝගය ලබා දෙමු. විශේෂයෙන්ම අපි කියන්නට ඕන දැන් මේ දූෂණ විරෝධී පනත පිළිබඳව කිව්වා. ඒක අපි ගේනවා. දැන් එදා විපක්ෂ නායකතුමා ඇහුවා කවද්ද ගේන්නේ, කවද්ද ගේන්නේ මේ IMF ගිවිසුම ඉදිරිපත් කරනවද පාර්ලිමේන්තුව? අනිත් පහෝදා ඉදිරිපත් කරන්නේ සභාපතිතුමනි, මේ අපිට හංගන්න උවමනාවක් නැහැ. අපේ අධිකරණ ඇමතිවරයා ඒ පනත සකස් කරලා ඒ පනත ඉදිරිපත් කරනවා. දැන් අපේ රවුෆ් හකීම් මැතිතුමා කියපු සංශෝධන තියෙනවා නම් ඒ සංශෝධනයේ පනතට ගෙනල්ලා ඒ පනත ශක්තිමත් කරන්න. ඒක තමයි අපිට කළ යුතු වෙන්නේ. තාපට කළ හැකි වෙන්නේ අපි ඒ ගැන කිසිීම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ බව ප්‍රකාශ කරන්නට ඕන. ඊළඟට හරිනි මැතිනිය කියා සිටියා ජනාධිපතිතුමාට මැන්ඩේට් එකක් නෑ කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණද මැන්ඩේට් එක තියෙන්නේ. මේ රටේ ජනතාව අපේ රටේ ව්‍යවස්ථාවක් සකස් කරලා තියෙන සභාපතිතුමනි. ඒ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් මිය ගියොත් හෝ ජනාධිපතිවරයෙක් අස්වෙලා ගියොත් ඊළඟට ජනාධිපතිවරයා පත්කරගන්නා ක්‍රමවේදය කියලා තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව මේ සභාවේ මන්ත්‍රීවරු 134 දෙනෙක්ගේ ආශිර්වාදයෙන් තමයි එතුමා ජනාධිපතිවරයා බවට පත්වුණේ.
ඒක තමයි මැන්ඩේට් එක.
ඒක තමයි මැන්ඩේට් එක. මේ 100 මේ ඔක්කොටම මැන්ඩේට් එක ලැබුණා පාර්ලිමේන්තුවට එන්න. එහෙමනම් ඒ ක්‍රියාවලිය තුලින් තමයි එතුමා පත්වුණේ. නිසා එතුමාට මැන්ඩේට් එකක් නෑ කියන්න බෑ. අනිත් එක අපිට ඕන විදිහට මැන්ඩේට් වෙනස් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මැන්ඩේට් එක දීලා තියෙන්නේ අවුරුදු 5කට. ජනාධිපතිතුමාට එතුමාගේ දුරකාරයට. අනිත් එක මේ ජනාධිපතිතුමාට කලින් පාර්ලිමේන්තුවේ කලින් ජනාධිපති පද මැතිවරණයක් ඉල්ලන්නත් බෑ. අවුරුදු ඒ සම්පූර්ණ කාලය යන්න ඕන. මෙහෙම තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සභාපතිතුමනි. ඉතින් ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ නීතිය. ඉතින් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ දැනගන්නට ඕන. එතෙම ජාතික සම්පත් විකුණනවලු. දැන් ගරු සභාපතිතුමනි, මේවා ඉතාම ආකර්ශනීය සටන් පාට. හැබැයි මේ සටන් පාට වලට රැවටෙන මිනිස්සු දැන් මේ රටේ නෑ. අද ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගැන කිව්වා. ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රතිවිරුද්ධත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සඳහා දැන් අපි ලසාඩ් ඒ අය සමග එකතු වෙලා ඒ අය ජාත්‍යන්තර වශයෙන් අපට වැඩිම ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් වන විදිහට මොන ආකාරයෙන් මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කැමැත්ත ප්‍රකාශ කිරීමේ අභිලාෂය ප්‍රකාශ කිරීම සකස් කළ යුතුද කියන කාරණය පිළිබඳව හෙට අනිද්දාම අපිට මඟ පෙන්වීමක් කරනවා. ඒවා අපිට ඕන විදිහට තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන අපි ශ්‍රී ලංකන් එයාලයින් සමාගම අපිට ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය අපි කරනවා. විශේෂයෙන්ම හුඟක් අය කියනවා දැන් මේ සෞෆකින් මැතුමක් ඩොලර් එකක්වත් වටින්නේ නැහැ කියලා. එතුමා මේ විෂය ගැන නොදැනගෙනයි මේ කියන්නේ. කේටරින් සමාගමේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් භූමි සේවා ඉතාමත්ම වටිනවා. අඩු ගානේ භූමි සේවාවන් සඳහා ඩොලර් බිලියන 500කට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඩොලර් බිලියන 500කට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වල තියෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.2ක්. එයින් සෑහෙන කොටසක් අපිට මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ගෙවා දාන්න පුළුවන්. ඉතුරු එක අනිවාර්යයෙන්ම භාණ්ඩාගාරයට බාරගන්න වෙනවා. නැත්නම් අපිට හැමදාම හැම අවුරුද්දෙම මම විශේෂභාර ඇමතිවරයා වශයෙන් ශ්‍රී ලංකන් එයාලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී මගේ පළවෙනි ප්‍රමුඛතාවය තමයි ගරු සභාපතිතුමනි මෙහි ඉන්න සේවක පිරිසේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම. මං කියලා තියෙන අනිවාර්යම කිව්වා කවුරු ගතත් කමක් නැහැ මේ සේවකයෙන් ඉවත් නොකර ඒ සඳහා ඔවුන්ගේ සේවක සුරක්ෂිතතාවය තහවුරු අනිවාර්යම තහවුරු කරන්න ඕන
කියලා.
ඒ නිසා අපිට අපි විශ්වාස කරනවා මේ අනගමන හරි රජයට බිස්නස් කරන්න බෑ. දැන් ලෝකේ චීනෙත් ආණ්ඩුව බිස්නස් කරන්නේ සමාගම් වලට දීලා තියෙන්නේ වෙනම. රුසියාවේ කරන්නේත් නැහැ. වෙනිසුලාවේ කරන්නේත් නැහැ. ඉතින් තාම අපේ සමහර අය පැරණි දේවල් වල එල්බගෙන හිතනවා මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනි. ඒ නිසා අද අපිට පෙන්නලා දීලා තියෙනවා පෞද්ගලික අංශය තුළින් ඒ අයක එන සහසම්මතාවන් තුළින් අපිට මේ ආයතනවලින් වැඩි ආදායමක් රජයට සහ ජනතාවට ලබා ගැනීම සඳහා අපිට ඒ ක්‍රමවේදයට අපි අනිවාර්යයෙන්ම අනුගත වීලා රජයට තියෙන බර අඩු කරගත්තොත් අපිට මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඒ බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු අනුරපියදාසරි ආපමන්තිතුමා ඔබතුමාට තිබෙනවා විනාඩි 8ක කාලයක්.
මොලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපිට වෙලා තියෙන්නේ අපි ගමන් කරන මෝටර් රථය මහ කැලෑවක් මැද්දේ ටයර් හතරෙම හුලං ගියා වගේ වැඩක්. ඒ කියන්නේ අපිට එළියට එන්නත් බෑ, කිසිම තැනකින් ආධාරයක් ගන්නත් බෑ, ගමන් කරන්නත් බෑ, අපිට කන්න බොන්න දෙයක්වත් නෑ, හීතල හුලන්නත් බැරි තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. මම හිතනවා අද අපි IMF ගැන කතා කරන මේ වතාවේ අවුරුදු 16 වාරයක් අපි මේක අරන් තියෙනවා. හැබැයි අපි අද තමයි මේ ගැන අපි වැඩි කතා කරන්නේ. ඇයි ඒ? වැඩි කතා කරන්නේ මේ රටේ පවතුණු ආණ්ඩු කවුරුවත් රටේ ආර්ථිකයේ දීර්ඝතම වෙනස්කමක් සඳහා වැඩ කටයුතු කරුවේ නැහැ. අද කතා කරන අපේ නිමල් සිරිපාල ඇමතුමත් තමන්ගේ දේශපාලන මතයත් 180ක් විතර අනිත් පැත්ත හැරිලා තියෙන එක ගැන මම සන්තෝෂ වෙනවා. මොකද මම ඔබතුමාලා එක්ක කැබිනට් එකේ ඉන්නකොටත් ආර්ථිකයේ ගමන් කරන දිශාව පිළිබඳ මේ දයසිරි ඇමතුමාලා දන්නවා. මම නිතරම හිටියේ දක්ෂිණාංශික මතයක. මම ඒක කියන්න මැලි නැහැ. මං ඉන්නේ අදහස් කෙරුවේ නැහැ. රටක් වෙනස් කරන්න නම් ආර්ථිකය වෙනස් කරන්න ඕනේ කියලා තමයි මං හිතුවේ. ඒ ගැන මට විවිධ විවේචන තිබුණා ඒ අවස්ථාවල. මං සමහරට තනි මිනිහෙක් වුණා මගේ මතය සම්බන්ධව. මම කිසි දවසක මං ඒ කොයි පැත්තේ හිටියත් මගේ මතය මම වෙනස් කරුවේ නැහැ. මම දන්නවා මේක තමයි වැදගත් මතය කියලා. මම හිතනවා අපේ රටේ රාජ්‍ය අංශය කුඩා වෙන්න ඕනේ කියලා. සහ විශාල ශක්තිමත් පෞද්ගලික අංශයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි රාජ්‍ය අංශය කුඩා වෙනවා කියන්නේ පෞද්ගලික අංශය ලොකු වෙනවා කියන්නේ පෞද්ගලික අංශයටම ඕන විදිහට වැඩ කරන්න අවස්ථාවක් හදන එක නෙවෙයි. ආණ්ඩුවට පුළුවන් ඒවා කළමනාකරණය කරන්න, නියාමනය කරන්න, මැදිහත් වෙන්න, මේ සම්බන්ධයෙන් ඉඩකඩ ආණ්ඩුවට ඕන වෙලාවක තියාගන්න පුළුවන්. අපිට වෙලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට උනේ අපි හිතුවා නිදහසෙන් පස්සේ අපේ ලොකුම වගකීම තමයි රාජ්‍යංශය පුළුල් කිරීම කියලා. රාජ්‍ය සේවයට අපේ කාලේ එක සැරේ අරගත්ත 50,000-60,000. හැබැයි අද ඒ අයටත් ඉදිරියක් නැහැ, රටටත් ඉදිරියක් නැහැ. ඒ නිසා මම හිතනවා අවුරුදු 74ක් තිස්සේ අපි ආණ්ඩුවට මොනවත් කෙරුවේ නැහැ කියන එකට මම එකඟ නොවුනත් ආණ්ඩුවේ බොහෝ ක්‍රියාවන් මේ අද රට මේ තත්ත්වයට එන්න හේතු කාරණා වුණා. ඊයේ තමුන්නාන්සර දන්නවා කෝප් කාරක සභාවේ එක දවස් දෙකක් වාඩි වුණොත් කොයිතරම් දුර්වල කලබලකරණයක්ද ඒ ආයතනවල තියෙන්නේ කියලා ඔබට තේරෙනවා. මම මේ දවස් දෙකේ වාඩි වුණා, මට මං ගැන දුක හිතුණා, අපි ගැන දුක හිතුණා. මොකද ඒවා කලමනාකරණය කරන්න කැමති කිසිවෙක් නැහැ. කලමනාකරණය වෙන්නෙත් නැහැ. ඒවා දිහා බලන්නෙත් නැහැ. සාර රටේ බදු මුදල් අපිට බදු මුදල් අය කරන්නෙත් නැහැ. තියෙන ගාන හරි ඇත්ත වශයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් අපි වැය කරන්න ඕන කරන කලමනාකරණ යන්ත්‍රයක් අපි හදලා නැහැ. අපේ රාජ්‍යයේ ඉහළම ලේකම්වරයාගේ ඉඳලා රාජ්‍ය පරිපාලන සේවයේ ඉඳලා පල්ලෙහාටම අපේ කලමනාකරණය බිඳුවටම කඩා වැටලා තියෙනවා. ඒ නිසා මේ IMF ව්‍යාපෘතිය ලබා ගන්නකොට ආණ්ඩු උදං ගණන් දෙපා. මේකේ තියෙනවා කරන්න ඕන දේවල් ගොඩක්. ඒ කරන්න ඕන දේවල් 15කට මේ ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විස්තීරණ ණය ක්‍රමයට අපිව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මේ தত্ত্বය අපි තේරුම් අරගෙන අපි සියලු දෙනාගේ එකගතාවය වර්ධනය කරන විදිහට ආණ්ඩුව වැඩ කරන්න වෙනවා. මේ කාරණය ක්‍රියාත්මක කරන්න මම එක උදාහරණයක් කියන්න. උදාහරණ මගේ කාලය කෙටි නිසා මට වැඩි උදාහරණ ගන්න බෑ. විශේෂයෙන්ම ලංකාවේ පළවෙනි වතාවට IMF එකේ එකඟ වෙලා තිබුණා. මේ ආණ්ඩුව බොරුවට කිව්වට අපි මේ කරන්න කියලා මේ අපූර්වට මේක වාර්තාවේ කියනවා. ඒ කියන්නේ අපේ කරප්ෂන් තත්ත්වය දූෂණ තත්ත්වය අඩු කරන්න ආණ්ඩුව නව නීති සම්පාදනය කරන්න ආණ්ඩුව එකන වෙලා තියෙනවා. IMF එකත් එක්ක IMF එක කියනවා කරුණු පහළවෙන් එකක් ඒක. ඒ කියන්නේ අපේ රට පුරා වැළඳගෙන තියෙන දැවැන්ත දූෂණය අඩු කිරීම සඳහා මෙන්න මෙහෙම තමයි කියන්නේ given governance weaknesses in several state functions and a high level of corruption a reform agenda should be developed to combat corruption improve SOE governance leverage e-government platforms for revenue collection and expenditure management ensure public sector transparency and strengthen the anti-money laundering combating the financing of terrorism framework මෙන්න தத்துவம் இது ඒ නිසා අද අපිට මේක කරන්න වෙලා තියෙන ඇයි අපි මේ தத்துவය ගැන කල්පනාවක් නැතුව ආණ්ඩුවේ අරමුදල් කිසිම වැඩකට නැති සමහර ව්‍යාපෘති වලට යෙදවීමේ ප්‍රතිඵලය තමයි ඒරා ලැබුණු යම් යම් සන්තෝෂම් පිළිබඳ මුළු රටම දැනගත්ත නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ අද අවශ්‍ය වෙලා තියෙන්නේ අපි මේක කරන්න මේවා ගැන කතා කරන්න ඕනේ නැහැ රටක් මම හිතනවා 2019 අපි IMF ප්‍රෝග්‍රෑම් එකට ගියා නම් මෙච්චර ලොකු ලොකු වගකීමක් අපිට එන්නේ නැහැ අපේ කර උඩ ගලක් තියලා තියෙන්නේ ගල උස්සගෙන නැගිටින්න අපිට හයියක් කියලා වෙන්න මම හිතන්නේ අපි හැවොම උදව් කරන්න ඕනේ ඒක තමයි ඇත්ත කතාව එහෙම නැතුව අපිට මේක කකුලෙන් ඇදලා රට අපට බිමට පෙරලලා ගම්වල ඉන්න ගමේ මිනිස්සුන්ගේ අපේ දන්න හඳුන්න මිනිස්සුන්ගේ ජීවන මට්ටම පහළලන්න මේ පාර්ලිමේන්තුවට කිසිම උවමනාවක් නැති බව මම මේ අස්තය මතක් කරන්න කැමතියි මම තව එකක් මතක් කරන්න කැමතියි විශේෂයෙන් මේ වර්තාවේ ඉතාම වැදගත් සාකච්ඡාවක් තියෙනවා මේ සෙන්ට්‍රල් බැංක් ඇක්ට් එක ගැන අපේ සෙන්ට්‍රල් බැංක් එක අද ආණ්ඩුවේ හොරණෑවක් විතරයි දිගින් දිගට ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් මේකේ ගවර්නින් බොඩි එකේ වාඩි වෙනවා මොනිටරි බෝඩ් එක පත් කරනකොට ඒ හිතවත් අය පත් වෙනවා කිසිම ඒක ඇතුලේ අපි දැක්කේ නෑ මේ අනාගත වාදී ක්‍රමවේදයක් සල්ලි අච්චු ගැහුව ඇති වෙනකොට සමුන්නාන්සල දන්නවා පහුගිය කාලේ ට්‍රිලියන 3ක් අච්චු ගැහුවා ට්‍රිලියන 3ක් අච්චු ගැහුවා ඔව් අච්චු ගහලා මා වෙන්න මට පොඩි වෙලාවක් දෙන්න ට්‍රිලියන 3ක් අච්චු ගහලා අපේ උද්දමනය ඉහළටම වැඩි කෙරුවා හැබැයි මේ මොනිටරි බෝඩ් එක පත් කරුවේ කවුද ආණ්ඩුව ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංකුව තිබුණාට ඒකට කිසිම ස්වාධීන තීන්දුවක් ගන්න බෑ සෙන්ට්‍රල් බැංකුව ස්වාධීන නොවන තාක්කල් ආණ්ඩුවක මෙහෙවනවා කියලා මේ වර්තාවේ කියලා තුන. ඒ නිසා අලුත් මහා බැංකු පනතක් රජයේ ගේන්න එකඟ වෙලා තියෙනවා. මේක තමයි මේක ඇත්ත කතාව. ඒ නිසා මේ ආණ්ඩුව එකතු වෙලා එකඟ වෙලා තියෙන කරුණු 15කට කරුණු 15 ඇතුලේ නොයෙකුත් දේවල් තියෙනවා. අපේ ණය ප්‍රමාණය අඩු කරන විදිය ඊළඟට අපේ ආදායම් වැඩි කරගන්න විදිය බදු අය කිරීම පිළිබඳ දැන් ගියා මේ 2019 පත් වෙච්ච ආණ්ඩුව 2020 පළවෙනිම කලේ මොකද්ද බදු අඩු කරපේ බදු අඩු කරලා අහිමි කරගත්ත රුපියල් බිලියන් 600කට වැඩි හැබැයි දැන් මොකද කියන්නේ දැන් මේ සමහර මන්ත්‍රීවරු උදන් අන්නකොට මට පුදුම ප්‍රහේලිකාවක් තියෙනවා මේ කණ්ඩායම කලින් ඔය හෙදේ හිටියේ දැන් කොහෙද ඉන්නේ කියලා අපි හැමදාම මේ මතේ හිටියා අපිට තියෙනවා මතය ඒ මතය අපි ආණ්ඩුවේද විපක්ෂයේ වුණත් අපි ඉන්නවා ඒ නිසා මම මතක් කරන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි අපිට තියෙනවා දුෂ්කර මාර්ගයක් තෝරගන්න ඒ දුෂ්කර මාර්ගය තමයි මේ IMF එකත් එක්ක අපි එකතු වෙලා තියෙන මේ ගනුදෙනු එහෙම නැත්නම් මේ එකඟතාවය මේක ලේසි වැඩක් නෙවෙයි උදන් අනන්න එපා මේකට සියලු දෙනාගේම සහාය අවශ්‍යයි ඒ පැත්තේ අයගේ සහාය අවශ්‍යයි මේ පැත්තේ අයගේ සහාය අවශ්‍යයි මොකද අපි පුරුදු වෙලා තියෙන ක්‍රමය අනුව අපිට බොහොම සරල විදියට හැමදේම ආණ්ඩුවේ මුදල් අසීමිතව ගහකින් කැඩෙනවා ඒක අසීමිතව වියදම් කරන්න අපිට අයිතියක් තියෙනවා අසීමිතව අපේ පරිභෝජනයට ගන්න අයිතියක් තියෙනවා කියලා අපි හිතුව කාලේ අවසන් සමම අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමති මේ වැඩපිළිවෙල සඳහා පෞද්ගලිකව මම නම් සහාය දෙනවා සහ මේ පිළිබඳ අවශ්‍ය ආකාරයට සහාය ලබා දීමට අපි සූදානම් මොකද රට වෙනුවෙන් අපි කළ යුතු එකම දේ තමයි හරි දෙයට හරි කියන එකයි වැරද්දේට වැරදි කියන එකයි බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීලකට ගරු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, මගේ අල්ලපු ආසනේ මම ගරු කරන අපේ දේශපාලන නායකයෙක් වන අනුරාධපුර මිතුමාගේ කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම මම හිතනවා ඉතාම මම සතුටු වෙනවා. මොකද මම ගරු කරන කෙනෙක්. එතුමාගේ අවසානයේ එතුමා කිව්වා මේ වැඩපිළිවෙලට සහයෝගය දෙනවායි කියලා. ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, මම නිවාස හා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මම මේ අමාත්‍යංශයේ වැඩ භාරගත්තට පස්සේ මම දැකපු එක කාරණා කීපයක් මම මේ සභාවේ මතු කරන්න කැමතියි. අද මේ IMF ණය අරගෙන, එහෙම නැත්නම් IMF ආධාරය අරගෙන අපි නැවත වතාවක් මේ රට යථාවත් කරන්න, හරියාකාරව පවත්වාගෙන යන්න සඳහා කටයුතු කරන්න යන අවස්ථාවේදී සමහරක් ආයතන තියෙනවා, රාජ්‍ය අංශයට සමහරක් ආයතන අධිකරු ජනාධිපතිතුමා ඒ ආයතන ප්‍රතිනිධියවගත කරන්න නැත්නම් පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මතක් වෙච්ච තව කාරණාවක් කියන, අද අධිකරු ජනාධිපතිතුමාගේ උපන්දිනය. අපි එතුමාට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමාට අද නායකයෙක් හැටියට මං හිතන්නේ මේ රටට හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරපු නායකයෙක් හැටියට අපේ ගෞරවයක් තියෙනවා. පෞද්ගලිකව මමත් ඒ වගේ මේ රටේ මහ ජනතාවගෙත් යම් කිසි සතුටක් තියෙනවා එතුමාගේ මේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන්. මම නැවතතාවක් එන්නම් මගේ කතාවට. එකක් හයට් හෝටලේ ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, හයට් හෝටලේට අපි වීදම් කරලා තියෙනවා $60 million. මේ $60 million වීදම් කරලා තියෙන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල්. එකක් EPF එකේ සල්ලි, ලිට්‍රෝ ගෑස් එකේ සල්ලි, ඊළඟට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ සල්ලි $60 million වීදම් කරලා තියෙනවා. දැන් $60 million වීදම් කරලා දැන් ඔය ගොඩනැගිල්ල අතර තියෙනවා. හයට් නමක් තියෙනවා. එහා පැත්තේ ඇමරිකන් එම්බසි එක. ලංකාවේ තියෙන හොඳම භූමියක් දීලා තියෙන්නේ. දැන් අපි ආයෝජකයෙකුට කතා කරලා මේ ආයෝජන අවස්ථාව සලසන්න කතා කරද්දී සමහරක් ආයෝජකයෝ අහනවා මේ $60 million කොහෙටද මේක වීදම් වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව කණගාටුවක් තියෙනවා. ඒ වලට සම්බන්ධයට දඬුවම් දෙන්න ඕන. හැබැයි දැන් මොන ක්‍රමයෙන් හරි $60 million වියදම් කරලා තියෙනවා. දැන් එන ආයෝජකයා ආයෝජකයාට මොකද්ද අපි කියන්නේ? දැන් මේක ගන්න කියලා කියනවා. දැන් මොනවාද ණයක් තියෙනවා $60 million, තව 35ක ණයක් තියෙනවා. ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි, $60 million 35ක්. මොනවාද මේ 35? ඒක බ්‍රේක් ඩවුන් එක ගත්තොත් අපි ආබිට්‍රේෂන් එකකට ගිහිල්ලා තියෙනවා සිංගප්පූරුවේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් එක්කලා. තීන්ත ටිකක්වත් ගාලා නැති සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් සිංගප්පූරුවට ගිහිල්ලා සර්විස් කොන්ට්‍රැක්ට් එකක් වයලේට් කරා කියලා $9.2 million ඉල්ලලා නඩුවක් දාලා තියෙනවා සිංගප්පූරුවේදී. ඒක අපේ නීතිඥවරු ගිහිල්ලා ලැජ්ජයි කියන්නේ 7.2 වලට අඩු කරගෙන තියෙනවා. හරිනම් තිබ්බේ ඒක සතභාගක්වත් නොගෙවන්නේ. ඒ $7.2 million දෙන්න තියෙනවා 35 ඇතුලේ. ඊළඟට සෙලාන් බැංකුවට සහ මහජන බැංකුවටත්, ඊළඟට කොන්ත්‍රාත්කරුවන්ට $1.35 million ගෙවන්න තියෙනවා. දැන් මොකද්ද මේක කරන්න ඕන? දැන් අපේ සමහරක් දැන් වලට ආවහම ආයෝජකෙක් කිව්වහම කියන $100, $200 කියලා මේවලට කිව්වම එකෙක්වත් එන්නේ නැහැ. එක පැත්තකින් මේ රට ඩිෆෝල්ට් ස්ටේට් එකකට නම් කරලා තියෙන අවස්ථාවේදී එතරම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දෙයක කවුරුත් එහෙම එන්නේ නැහැ. මොකද්ද අපි කරන්න ඕන? අර $60 million වියදම් කරලා තියෙන $60 million පැත්තක තියලා අර ණය තියෙන $30 million ආයෝජකයන්ගෙන් ගන්න ඕන. අරගෙන කියන්න ඕන ආයෝජකයාට මේක ඉවර කරන්න, මේ ව්‍යාපෘති ඉවර කරන්න. මේ ව්‍යාපෘතිය ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කරන්න. හයට් හෝටලේ ලාභ ලබන තත්ත්වයට පත් කරන්න. පත් කරලා මේක ප්‍රොෆිට් ෂෙයරින් එකක් හැටියට, ප්‍රොෆිට් ෂෙයර් එකක් හැටියට හරි ඉක්විඩිටි හැටියට හරි අර $60 million අපි ලබා ගන්න කටයුතු කරන්න ඕන. ඒත් එක්කලා ෂෙයා බේසිස් එක. ශ්‍රී ලංකන් ගුවන් සේවයත් එහෙමයි. මම දැක්කම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගේ මුළු ජීවිත කාලයම වැඩ කරපු කෙනෙක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි දැක්කාද? සමහරක් අය හිතනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දේශපාලඥයන් ඉවරදී නෙමෙයි, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනාශ කරේ සමහර නිලධාරියෙක් හිටපු ප්‍රධාන නිලධාරී. අහිංසක සේවකයෝ නෙමෙයි, ගුවන් නියමුවෝ නෙමෙයි, ගුවන් සේවකයෝ නෙමෙයි, ඉංජිනේරු වංශේ නෙමෙයි, ග්‍රවුන්ඩ් හැන්ඩින් වල වැඩ කරපු අය නෙමෙයි, කේටරින් වල වැඩ කරපු සේවකයෝ නෙමෙයි, කුඩා වැඩ කරපු එහෙම නැත්නම් අනිකුත් සේවක පිරිස නෙමෙයි. මේක හිටියා හැමදාම දාපු ටොප් මැනේජ්මන්ට් එක මේක හොරා ගෑවා. මේ ආණ්ඩු දෙකෙන්ම සිද්ධ වුණා. ආණ්ඩු දෙකෙන් වැඩ කරපු ඊළඟට මේක එමිරේට්ස් එකත් එක්කලා පෞද්ගලිකරණ ගිවිසුම වෙලාවේදී ඒකෙන් තමයි ඉහළම නායක හොරා ගෑවා. අද දැන් ලොකුවට කතා කරන සමහර නායිකාව මේකෙන් හොරා ගෑවා. අද ඒවා කතා කරලා වැඩක් නැහැ. නමුත් මේක දැන් මොකද කරන්න තියෙන්නේ? මේකේ ණය ප්‍රමාණයක් තියෙනවා. මේක අපේ ජාතික ගුවන් සේවය අපිට මේකත් එක්කලා බැඳිච්ච අපිට අපේ ලෑන්ඩින් රයිට්ස් වගේ දේවල් ජාතික ගුවන් සේවයට අයිති වෙලා තියෙන සමහරක් ලෝකයෙන් පිළිගත්ත ඒ ලෑන්ඩින් රයිට්ස් වගේ දේවල් අපිට තියෙනවා. මේක ශ්‍රී ලංකන් ගුවන් සේවය එදා යාසිලෝන් එක වහලා එයාලංකයක පටන් අරගෙන තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට බවට පත් වුණේ. මේක ඉතාමත් වටින දෙයක්. මේක ජාතික ගුවන් සේවය මේකේ ණයටික පැත්තකින් තියලා අපි ආයෝජකෙක් ගිරල්ලා ඒ ආයෝජකයට මේක ප්‍රොෆිට් මේකින් එන්ටිටි එකක් බවට පත් කරන්න කියලා එතනින් පස්සේ අපේ ණයටික අපි ඒ ණයටික පියවා ගැනීම තමයි කරන්න තියෙන්නේ. හිල්ටන් හෝටලේ තියෙන මගේ අතේ දැන් හිල්ටන් හෝටලේ ගත්තාම හිල්ටන් හෝටලේ ලාභ ලබන ආයතනයක්. දැන් සමහරක් විතර කතා කරා මේ ලාභ ලබන ඒවා විකුණන්නේ ඇයි කියලා. අද ආයෝජක වැඩියෙන්ම කැමැත්ත දක්වන මේ ව්‍යාපෘති සේරමින් වැඩියෙන්ම ඉස්සරහම තියෙන හිල්ටන් හෝටලේ. ඇයි? හිල්ටන් හෝටලය ලාභ ලබන ඉතාමත් හොඳට තියෙන එකක්. ඒක කවුරු හරි කැමති ඒක අරගෙන ඒක ප්‍රොෆිට් මේකින් එන්ටිටි එකක් ඉන්නේ. ඒකට ආයෝජනයක් කරලා ඒක ඉස්සරහට ගෙනියන්න කැමති. පළවෙනි වතාවට ගරු සභාපතිතුමා මම වෘත්ති සමිති ක්ෂේත්‍රයට ගියා. මම වෘත්ති සමිති ශ්‍රී ලංකා ඈලයින්ස් එකේ වෘත්ති සමිති මම ප්‍රධාන සංවිධායක අවුරුදු ගණනාවක්. අපි සමහරක් කාලාට මේ පෞද්ගලිකරණයට විරුද්ධ වෙච්ච අය. හැබැයි හිල්ටන් හෝටලේ වෘත්ති සමිතිය ගත්තොත් ඒගොල්ලෝ පෞද්ගලිකරණයට කැමති. මොකද ඒගොල්ලන්ට 105ක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ හොඳ කෙනෙකුට දෙන්න. හොඳ කෙනෙකුට දීලා මේක ප්‍රොෆිට් තව තවත් මේක ලාභ ලබන ආයතනය තවත් ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. රටට මුදලක් අරගෙන මේ ආයතනේ පවත්වාගෙන යන්න කියලා. හිල්ටන් හෝටලයේ අක්කරහතක් කොළඹ තියෙන හොඳම තැන. ඊළඟට එතන ගත්තාම ටවර්ස් තුනක් ඉදිකරන්න තිබිච්ච එකේ ටවර්ස් දෙකක තමයි කාමර 380ක් තියෙන්නේ. තව ටවර් එකක් ඉදිකරපහම තව කාමර 100ක් ඉදිකරන්න පුළුවන්. ඉස්සරහ ස්පෝර්ට්ස් සෙන්ටර් එක දිනවා. මේක පුදුම ඒක කොළඹ දින ආකර්ෂණීයම තැන. එතකොට හිල්ටන් හෝටලය අපි කියන්නේ නිකන් අර හිල්ටන් හෝටලේ ණය නැහැ. හිල්ටන් හෝටලය අපි කියන්නේ ඉතාම හොඳ මුදලක අඩුම ගානේ මම ඒ අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්කලා අපේ තක්සේරු වාර්තාවන්ත් එක්කලා අනිත් අයත් එක්ක සාකච්ඡා කරලා මම කියන්නේ අඩුම ගානේ ඩොලර් මිලියන 135කට හිල්ටන් හෝටලේ ලබා දෙන්න ඕන. ඒ ලබා දීම විතරක් මදි. එතනින් පස්සේ සේවකින්ට දෙන්න ඕන. සේවකින්ට 105ක් අයිති. සේවකින්ට ප්‍රතිලාභ ටික ලබා දෙන්න ඕන. ඊළඟට දැන් තියෙන විදිහටම හිල්ටන් හෝටලේ හිල්ටන් මැනේජ්මන්ට් එකත් එක්ක අපි 111ක් ප්‍රොෆිට් එකෙන් 111ක් අරිනවා හිල්ටන් මැනේජ්මන්ට් එකට හිල්ටන් ඉන්ටර්නැෂනල් එකට. ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න ඕන. මේක මං හිතන්නේ ඒ වගේ දැන් මේ පෞද්ගලීකරණය කියන එක ලොකු බිල් එකක් පාවගෙන නැත්නම් එහෙම නැත්නම් අපි මේව පැත්තකට කරන්න නැතුව මේ තුලින් රටට ලාභයක් ලැබෙන විදිහට රටට ආදායමක් ලැබෙන විදිහට අපේ මේ ණය ප්‍රශ්න ඉවර කරගන්න පුළුවන් විදිහට මේ ව්‍යාපෘති ගේන්න ඕන. ඉතින් අපි දන්නවා ලංකා හොස්පිටල් එක ගත්තත් එහෙමයි ශ්‍රී ලංකා ටෙලිකොම් එක ගත්තත් එහෙමයි සමානකට අපිත් හිතනවා මේවා ලාභ ලබනවා නම් ඇයි මේවා ලාභ ලබන ඒවා පෞද්ගලිකරණය කරන්න කියලා. හැබැයි ලාභ ලබන ඒවාට තමයි ආකර්ෂණය වැඩිම. දැන් අද ලොකු චෝදනාවක් තිබ්බා මහින්ද රාජපක්ෂ රජයට. ශැංග්‍රිලා හෝටලේ ඉඩම දුන්නයි කියලා. අද බලන්න ශැංග්‍රිලා හෝටලෙත් එක්කලා. එතන ශැංග්‍රිලා හෝටලේ හදනවා, වන් ගෝල් ෆේස් එක හදනවා, ICT හෝටලේ හදනවා, සිනමන් ලයිෆ් එක හදනවා. අද ගත්තාම සම්පූර්ණයෙන්ම මුළු ඒ පැත්තම විශාල වශයෙන් ලොකු දියුණුවක් ලැබලා තියෙනවා. දැන් පෝච්චි ටික ගත්තාම සමහරකයි විශාල වශයෙන් ඒක තමයි අපේ අනාගතය. පෝච්චි ටික මම හිතන්නේ පහුගිය අවුරුදු 5ක කාලේ මමත් සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඔබතුමත් හිටියා, මමත් හිටියා. යාන්ටි හැබැයි ඒ අවුරුදු පහේදී බෝසිටි එක ගැන කවුරුත් කතා කළේ නැහැ. චීන රජයේ ජනාධිපතිතුමා ඇවිල්ලා මුල් ගල තිබ්බේ. එතකොට ඒක අද එදා ඉඳලා ඒක අඩු ගානේ මාකට් කරා නම් අපි ඕක තමයි කිව්වේ. ව්‍යාපෘති කරපු මත්තල ගුවන් තොටුපළ හැදුවා. හැබැයි මත්තල ගුවන් තොටුපළ අපිට මාකට් කරන්න තිබ්බා. පෝට් සිටි එක අපිට තව මාකට් කරන්න තිබ්බා. පෝට් සිටි එක චීනටයි තිනේ. පෝට් සිටි එක සම්පූර්ණයෙන්මයි තිනේ ලංකාවේ රජයට. මේ ලංකාවේ ජනතාවගේ දේපළ. එතකොට මේක මාකට් කළා මේකට ආයෝජකයන් ගෙනල්ලා මේ තුලින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලට යන්න ඕන. ඒක තමයි අපි සිල් දනාම කියන්නේ. සමහර වෙලාවට අපි කල්පනා කරනවා ගරු සභාපතිතුමනි සමහරක් දේවල් අපි කැමති. අපිට සමහර වෙලාවට දුකක් තියෙනවා. මම ඊයේ පෙරේද දැක්ක තුල්ලිරිය පේකර් මාධ්‍යශාලාව. සමහර ඒවා තිබ්බා රජයේ පවත්වාගෙන ගිහිල්ලා ලාභ ලබන තත්ත්වෙන් බලත් පවත්වාගෙන ගේවා තිබ්බා. හැබැයි මොන යම් හේතුවකට සමහරකට අපේ කලමනාකාරීත්ව දුර්වලතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයේ අනිකුත් රටවල් බලපෑම, ගෝලීය බලපෑම ඒවා නිසා වෙන්න පුළුවන්. සමහරක් රාජ්‍ය ආයතන කඩාන වැටලා තියෙනවා. රාජ්‍ය ප්‍රමාණශාලා කඩාන වැටුණා. ගරු සම්බුදුනි ඒවා දැන් අපි දැන් කල්පනා කරන්න ඕන අලුත් විදියට හිතලා ඒවා ඒ විදියට සකස් කරන්න. අපේ ඇඟලුම් ක්ෂේත්‍රය ලෝකයට විශාල වශයෙන් ආදායම් ලබන්න පුළුවන්, ලෝකෙින් ආදායම් ගේන්න පුළුවන් ඇඟලුම් ක්ෂේත්‍රය තව තවත් ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕන. ගරු සභාපතිතුමනි, මම සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මම කිව්වා මේ රටේ දූපත් 60ක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා මාලදිවයින. මාලදිවයින්ට වැඩිය ලොකු දූපත් තියෙනවා. බත්තලංගුණ්ඩුව කියන දූපත කල්පිටියේ මාලදිවයින්ට වැඩිය ලොකුයි. පුත්තලම ඉඳලා යාපනය දක්වා දූපත් 60ක්. මේ දූපත් ටික හරියට කළමනාකරණය කරගෙන මම මගේ යෝජනාවත් තිබ්බ දූපත් සංගම අධිකාරියක් හදනුත් කියලා. නමුත් දැන් ඒක වටබහන් මහම්බෙලා දෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට අඩුම ගානේ මේක මේම ආයෝජකන්නේ කියලා කතා කරලා ආයෝජකංග ගෙන්නගෙන රටට යහපතක් ඇති වෙන විදියට මෙච්චර ලස්සන රටක් නැස බාබතුමනි. මේ සංචාර කර්මාන්තයට දවැන්ත ශිෂ්ටාචාරයක් තියෙන රටක්, දවැන්ත ශිෂ්ටාචාරයත් එක්කලා දේශගුණික කලාව තියෙන රටක්, ලෝකේ ලස්සන වෙරළ තියෙන රටක්, ලෝකේ ලස්සන මූද තියෙන රටක්. කොහෙද ගරු සභාපතිතුමනි, කල්පිටියට ගියාම එහා පැත්තේ විල්පත්තු අබේ භූමිය. අපේ ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ විල්පත්තු අබේ භූමිය. විල්පත්තු අබේ භූමියත් එක්කලා දාසිරි ඇමතිතුමා එහා පැත්තේ කල්පිටිය දූපත්. තල්මසුන් සහ අලියතුන් බලන්න පුළුවන් එකම තැන ලෝකේ තියෙන අපි ගාව. හතර දූපත් තියෙනවා. අපි මේවා තියාගෙන රට ඇතුළට එනකොට අද ගත්තාම සමහර කරලා අපි රට ඔස්ට්‍රේලියාවට ගියාම ඔස්ට්‍රේලියාවේ අපි එක්කගෙන යනවා දියල්ලා බලන්න කියලා. පැත්තම්ම පැය දෙක තුනක් ගිහිල්ලා මේ පොඩි දිය අගලක් පෙන්නනවා. රත්නපුරේ තියෙන තමුන්නාංශයේ කෑගල්ල දිස්ත්‍රික්කේ තියෙන ඒ වගේ දියාගල් මං හිතන 2-3400ක් ලස්සන දිය ඇනි. මේ කඳුකරය එක පැය දෙකකින් වෙනස් වෙන සීත දේශගුණය. ඊළඟට අපේ කනිජ සම්පත් එක පැත්තකින් සංචාර කර්මාන්ත අපේ කනිජ සම්පත් පුල්මුඩේ වගේ ඒවා කනිජ සම්පත්. ඒක නිසා මම හිතනවා අපි සියලු දෙනාම IMF එකේ IMF එක දෙන එක අපි පැත්තකින් තියමු. මම කියන්නේ එහෙමයි IMF එක පැත්තකින් තියලා IMF එකෙන් අපිට රට යථාවත් කරගන්න. එහෙම නැත්නම් මේ දැනට තියෙන ප්‍රශ්න වලට සුළු විසඳුමක් IMF එකෙන් ගම්මු. හැබැයි රටක් හැටියට අපේ සම්පත්තික ප්‍රයෝජනයට ගම්මු. අපි හරියාකාරව කළමනාකරණය කරගම්මු. අපි සිල් දනා එකට වැඩි කරමු. එක තප්පරයක් දෙන්න ගරු සභාපති තව එකක් කියන්න ඕන. උගදරේ කතා කරන අවුරුදු 70ක් වෙච්ච දෙයක් නැහැ කියලා. මම ඊයේ ගියා පාසල් නිලඳුම් බෙදා දීමේ උත්සවයකට. මට මතක් වුණා එතනදී මට නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මැතිතුමා. කන්නංගර මැතිතුමා එදා අධ්‍යාපනයේ නිදහස් කරනකොට නිදහස් අධ්‍යාපනයේ කරනකොට මේ රටේ ගොවියගේ කම්කරුවගේ දරුවට විශ්වවිද්‍යාලයට යන්න උපාධිය ගන්න පුළුවන් මාවත ඇරුණා. හැබැයි ඒ ගුරුවරු එදා ගුරුවරු හිටියා. විශ්වවිද්‍යාල තුල ඒ අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. අද මොකද්ද? අද වෘත්තිය අපිත් වෘත්තිය අයිතිවාසිකම් වලින් පාරට බහලා තිනවා. හැබැයි වෘත්තිය අයිතිවාසිකම් දිනා ගන්න නම් මේ දරුවෝ ටික උස්තිර නෙමෙයි. සෙනසුරාදා ඉරිද කරන්න කියන්නේ. මම අභියෝග කරනවා. ඔය දරුවන් උස්තියලා වෘත්තිය සම්පති අයිතිවාසිකම් දිනා ගන්න ඉන්න කණ්ඩායමට පුළුවන් නම් කියන්නේ සෙනසුරාදා ඉරිද අර සතිය දවස් පහ ළමයින්ට උගන්වලා සෙනසුරාදා ඉරිදා ඇවිල්ලා කරන්න කියන්නේ. එක්කෙනෙක් එන්නේ නැහැ. මේ මේ මේක තමයි වෙනස් වෙන්න ඕන අපි සියලු දෙනාම අද වෙනකොට දේශපාලන අපි කරමු අපි දේශපාලන කරමු අපි මැතිවරණ වලට මුණ අක්ෂාඩියට අපි මේ දේශපාලන දෙමු
කරු අමුතු අවසන් කරන හරි
කර කරනවා කරු සභාපතිතුමනි අද වෙනකොට අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන මේ IMF එක පොඩි තල්ලුවක් දීලා දෙනවා හරි හැබැයි ඒකට මම ප්‍රතිඥාපත්තු කරන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ ඒ රජිනපත්තු කරන එක අදාළ නැහැ. දැන් වෙන්න ඕන IMF එක තල්ලුවක් දීලා තිනවා. අපි සියලු දෙනාම ඒ දෙන්න තල්ලුවත් එක්ක මේ වාහනේ අර අනුරාධපුර පැමිණිලා කිව්ව මේ වාහනේ දැන් පදවගෙන ඉස්සරහට මේ ගමන යන්න ඕන. ඒක කිමින් මං ඉඳන්නේ සියලු දෙනාගේම වගේම යුතුයකම් වෙන්න ඕන ඒකයි කිමින් මගේ අවසන් කරනවා.
බොහොම ස්තුති කරුමන්තුමා මීළඟට කරු නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා.
මූලාසන ආරූඪ කරු මන්තුමනි බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව සලසා දීම පිළිබඳව අපි දන්නවා අපි කවුරුත් දන්නවා අපි කවුරුත් පිළිගන්නවා රට තියෙන්නේ ලොකු අර්බුදයක කියලා. දැන් කාලයක් තිස්සේ ඉඳලා මේ අර්බුදය හේතු කොටගෙන අපේ රටේ ජනතාව විශාල පීඩාවකට සහ පීඩනයකට ලක් වෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් ගත්තොත් අද අපේ රටේ දුක් නොවිඳින ශේෂ්ත්‍රයක් නැහැ. රාජ්‍ය සේවකයාගේ පැත්තෙන් ගත්තත් ඒ දුක ගොවියාගේ පැත්තෙන් ගත්තත් ඒ දුක රැකියා ඇති නැති සියලු දෙනාම මේ සෑම ශේෂ්ත්‍රයකම අය ඉන්නේ ලොකු පීඩනයක. ඒ වගේම අපි විශාල වශයෙන් මේ ගත වෙච්ච කාල පරිච්ඡේදය තුළ ඒ ඇති වෙලා තියෙන අර්බුදය පෙන්න අපි තව පාර්ශ්වයකට තව පාර්ශ්වයක් අපිට රජයේ නිලධාරීන් දේශපාලකයාට දේශපාලකයා රජයේ නිලධාරීන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දේශපාලකයන්ට ඔය වගේ ගත්තන් පස්සේ හැම තැනකම තියෙන විවේචනය තමයි කර්කස විවේචනයක්. බිමේ බඩගින්න ඉන්න ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ මේ කර්කස විවේචන අහලා දැකලා. ඒ වගේම අපි දන්නවා තව පැත්තකින් ගත්තොත් දැන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන 225ම තමයි මේකට වග කියන්න ඕන කියලා විත්තියට හේතු කරලා නිර්දය විවේචනය කරන යම් යම් පාර්ශ්වෙනුත් ඉන්නවා. හැබැයි ඒක ප්‍රබලව විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ඇතුලේ ගත්තම විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණවල අපි ඒක දකිනවා. හැබැයි ඒ විශ්වවිද්‍යාලවල අය ඒ චෝදනාව එල්ල කරනකොට එල්ල කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න පුළුවන් නැත්නම් පොලිසිය නැත්නම් අනිකුත් නිලධාරීන් රජයේ බදු මුදල් වලින් යපි යපි තමයි ඒ අයගේ රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙන කට්ටිය මේ අය ලොකු මේ අය හොරු මේ අය දූෂිතෝ කියන කතාන්දරයක් කියනවා. එහෙම කියන ගමන් ඒ අයට අමතකයි විශ්වවිද්‍යාල ශිෂ්‍යොත් හැම ශිෂ්‍යකරම ලක්ෂ හතරක් එංගෙනවා. එතකොට ඒ අයත් රටේ ජනතාවගේ බදු මුදලින් තමයි යැපෙන්නේ. තමන්ගේ අධ්‍යාපනය ලබන්නේ ඒ කටයුතු ඔක්කොම කරන්නේ උද්ඝෝෂණය කරන්නේ ඒ මුදල් මත මහජන මුදල් මත ඒ බදු මුදල් වලින් තමයි ඒ අයත් යැපෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් ගනුකඩු එනුසටනට කියලා විවිධ විදිහේ අරගල ඒවා කඩාකප්පල්කාරී අරගල සාමයට නීතියට පටහැනි අරගල විවිධාකාරයේ අරගල විවිධාකාරයේ කර්කස චෝදනා විවේචන සමහර රට ගත්තොත් ඒ අයත් මේ රටේ ජනතාවට බරපතල කරදරයක්. නගරයකට අපිට වෙලාවකට යන්න බැරි නම් ඉස්පිරිතාලයකට යන්න බැරි නම් රාජකාරියක් කරගන්න අවශ්‍ය වෙලාවට යන්න බැරි නම් ඇයි උද්ඝෝෂණ. ඒයින්ද ඒ කඩාකප්පල්කාරී උද්ඝෝෂණත් මේ රටේ ජනතාවගේ ආර්ථිකයට බලපාලා තියෙනවා. ඒ අය විශ්වවිද්‍යාලවල ඉන්නකොට මාර දේශප්‍රේමියෝ මාර සමාජවාදීෝ මාක්ස්ලා ලෙනින්ලා කැලේ. ඒ අය කැලේ. ඒගොල්ලෝ තමයි ලොකු වීරයෝ. හැබැයි ඒ අය තමයි මේ රට පුරාම පරිපාලන ක්ෂේත්‍රයේ පුටුවල ඉන්නේ. විශ්වවිද්‍යාලවල ඉන්නකොට එක හැසිරීමක්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති කියයි, කැඳවුම් කරු කියයි, ලේකම් කියයි, මහා ශිෂ්‍ය සංගම් වල පට්ට සටන් ගාමියෝ. අනේ ඒ අය ඒ අරගලේ ඔක්කොම කරලා කරන්න පුළුවන් සියලු දේවල් මහජන මුදල් වලින් කරලා ඔක්කොම කරලා එළියට ඇවිල්ලා රජයේ පුටුවලට ඇවිල්ලා වාඩි වුණාම ඒ වාඩි වෙච්ච දවසේ ඉඳලා හොරකම් කරන කම්බවරු දේශපාලකයෝට හොරු කියලා කියන්නේ. එහෙනම් මේ රටේ මේ ඇති වෙලා තියෙන විනාශයට දේශපාලකයට වඩා ඔය පුටුවල වාඩි වෙච්ච බහුතරය මං කියන්නේ සියලු දෙනා කියලා. රජයේ ඔය පුටුවල ඉන්න සියලු දෙනාම එහෙමයි කියලා කිව්වොත් ඒක සාධාරණ නෑ. හැබැයි අපි දන්නවා ගමේ ඉඳලා පටන් ගත්තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඳන් පටන් ගත්තම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉඳලා පටන් ගත්තම අමාත්‍යාංශයක ඉඳලා අනිකුත් සියලු ආයතනවල ඉඳලා ගත්තොත් ගිහිල්ලා ඒ දේශපාලකයන් වෙහේ පුටුවල වාඩිලා පරිපාලන වැඩ කරන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී 225 එක්කෙනෙක්වත් ඒ පරිපාලන පුටුවක නැහැ. අපි ඉන්නේ පාර්ලිමේන්තුවේ. අපි වාද විවාද කරනවා. රටේ බොහෝ දේවල් ගැන අපි කතා බහ කරනවා. ඒක හරි. හැබැයි පරිපාලනය කරන්නේ පුටුවල ඉන්නේ අර විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණය කරපු මාක්ස්ලා ලෙනින්ලා අභිබෝලා කටයුතු කරපු බොරුවට පෙනී හිටපු චරිත පරිපාලනයට ඇවිල්ලා පුටුවලට ඇවිල්ලා කරන්නේ අන්නරම අපි කියපු දේවල් තමයි. ඒ නිසා මේ රටේ මහා පොදු කඩාවැටීමක් වෙලා තියෙනවා නම් මෙන්න මේ කියන රජයේ ඒ නිලධාරිනුත් ඒ මුල් පුටුවල ඉන්න අයත් මේකට වග කියන්න ඕන. මොකද අපි මේ කොච්චර කතා කරත් මුල්‍ය කළමනාකරණය පරිහරණය ඔක්කොම කරන්නේ ඒ අය. ඒ අයයි ඒ කටයුතු වල ප්‍රායෝගිකව ඉන්නේ. ඒ නිසා අපිට විතරක් මේ විවේචනය කරලා බේරෙන්න බෑ. ඒ නිසා ඒ අයත් මේකට වග කියන්න ඕනේ, දේශපාලිකවත් වග කියන්න ඕනේ තමයි. මොකද මේ ගත වෙච්ච කාල පරිච්ඡේදය ගත්තොත් මෙහෙම අනතුරක් එනවා, අනාගත අනතුරක් එනවා. ඒක දකින්න ඕනේ දේශපාලන පක්ෂවල නායකයෝ, ආණ්ඩුවල නායකයෝ ඒක දැකලා ඒකට තමයි ඒ අයව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න ඉවලා තියෙන්නේ. වගේම ආණ්ඩුවල ප්‍රධානින් වෙලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව විපතට පත් වෙන්නේ නැති විදිහේ පරිසරය හදන එක, ඒ අභියෝගය පියමං කරන්න පුළුවන් වැඩපිළිවෙළ හදන එක තමයි දේශපාලන පක්ෂවල ආණ්ඩුවේ වගේ කීම ඉන්න ඕන. ඒ නිසා ඒ අයගේ පැත්තෙමුත් මගේ ඇරිච්ච විශාල කාර්යභාරයක් තිබේ. ඒ නිසා ඒ විවේචනයත් ඒක එහෙමයි, අර අයටත් ඒ විවේචනය එහෙමයි. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීමනි, අපි මෙන්න මේ කියන සමස්ත කතාන්දරය ඇතුළේ ඇතිවෙච්ච අර්බුදයට දැන් IMF එක අපිට යම්කිසි ණය ප්‍රතිපාදනයක මුල් අදියරක් නිදහස් කරනවා කියන සාකච්ඡාව තමයි ගොඩක් දුරට දැන් අපි අත්දකින්නේ. අපි දන්නවා IMF එක ගැන අපි මූලික අවබෝධයක් ඉන්න ඕනේ. IMF එක කියන ආයතනයේ මූලික හැදුවේයි ඒක 1944 නිර්මාණය වුණේ කොහොමද? ඒ වගේ මේ අයගේ දිගුකාලීන උපාය මාර්ගය මොකද්ද කියන එක පිළිබඳවත් අපි අවබෝධයක ඉඳගෙන කතා බහ කරන එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මම හිතනවා ඒකම ගත්තොත් වෘත්තීය සමිතිත් මේකට වග කියන්න ඕන. 1974 මේ කියන ණය කන්දරාවට වග කියන්න අය නම් ඒකට මේ ආණ්ඩු කරපු අයට විතරක් නෙවෙයි වග කිය. ඒ අය විතරක් නෙවෙයි වග කියන්න ඕන. මේ රටේ ඇතිවෙච්ච ගොඩක් අර්බුද තියෙනවා. වෙච්ච දේපල විනාශයක් තියෙනවා. ඒ නිසා ඒක 53 හරතාලයේදී දේපල වලට හානියක් වුණා නම් ඒකේ වගේ කීමක් මෙතනට එකතු වෙනවා. 71 අරගලයේදී පොදු දේපල වලට හානි වුණා නම් ඒකේ හානියත් මේ මහා භාණ්ඩාගාරයේ හිස් වෙන බලපාලා තියෙනවා. 83 කළු ජූලි හරහා නිර්මාණය වෙච්ච ඒ මහා විනාශය ඒකත් මේකට එකතු වෙලා තිබෙනවා. 88-89 දේපල හානියක් වුණා නම් ABS එක්ක ඒකේ හානියත් මේකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා වමේ පක්ෂද දක්ෂිණාංශික පක්ෂද කියලා එකක් නැහැ. නිදහස ලැබපු දවසේ ඉඳලා ආණ්ඩු කරපු කට්ටියත්, ආණ්ඩු කරන්න බලාපොරොත්තු ඉන්න කට්ටියත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත්, වෘත්තීය සමිති කාර්යොත් අපි ඔක්කොම මේ විනාශයට වග කියන්නට ඕනි. ඒ නිසා අපි කාටත් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ හරි මේ මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීමනි, මට තප්පරයක් දෙන්න අවසන් කරන්න උත්සාහ ගන්න. ඒ නිසා දැන් අපි හැම කෙනෙකුගේම වගකීම තමයි මේ ඇත්ත අභියෝගය අපි පිළි අරගෙන මේ රටේ ජනතාව පතුලක් නොපෙනෙන අගාධයකට ඇදවෙන ජනතාව ඒ විපතේ මුදව ගන්න නම් අපි කවුරුත් එකට එකතු වෙලා, මොකද මේ වගේ අර්බුදයකදී අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. නිවැරදි වැඩ පිළිලක් වටා ඒක රාශි වෙලා తాවකාලික කාල පරිච්ඡේදයකට හරි ගමන්නේ මේ අභියෝගය පියමන් කරන්න අපි කවුරුත් එකට එකතු වෙන්න ඕන කියන අභියෝගය අපි තේරුම් අරගෙන කටයුතු කළොත් මේ රටට අනාගතයේ යම්කිසි සුබදායී තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මගේ අදහස් දක්වන්න මා සතුටුයි.
මීලඟට ගරු විහිිත බේරගොඩ අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
මුලාසනේ ඉන්න ගරු මන්ත්‍රීතුමනි, අභියෝග ගණනාවකට මුහුණ දුන්න අපේ රට, ඒවට මුහුණ දෙමින් පීඩනයට පත්වුණු රටේ ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවෙන් සිටියා. ඒ බලාපොරොත්තුව මල්පල ගන්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවිස්තීර්ණ ණය පහසුකම අපිට ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට වෙනුවෙන් අපේ රට පත් වෙලා තියෙන මේ අර්බුදකාරී අවස්ථාවේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් අපිට ලැබුණා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා පහුගිය දවස්වක එතුමා එකඟතා ගිවිසුම නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කළා. අපි දන්නවා රටක් ආර්ථික වශයෙන් කඩා වැටුනම බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරාම ලෝකේ බොහෝ රටවල් ජාත්‍යන්තර ආයතන කිසිම කෙනෙක් අපිට උදව් කරන්න ඉන්නේ නැහැ. ඕනෑම රටකට එහෙමයි. හැබැයි උදව් කරන්න එන එකම ජාත්‍යන්තර ආයතනය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මීට පෙර 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ඒ 16 වතාවක් විවිධාකාරයෙන් උදව් උපකාර ගත්තා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලැබලා දුන්න කොන්දේසි අපිට ඉෂ්ට කරගන්නට බැරි වුණා. අපේ රට සුබසාධන රාජ්‍යයක්, සංවර්ධනයෙන් පවතින රටක්. මේ සංවර්ධනය වෙමින් පවතින රටක සුබසාධන කටයුතු වලට මුල් තැන දෙන්න ඕන. ඒ සුබසාධන කටයුතු වලට මුල් තැන දීමේදී සමහර කොන්දේසි අපේ රටට ක්‍රියාත්මක කරන්න බැරි වෙන අවස්ථා තිබුණා. හැබැයි කොහොම වුණත් කොවිඩ් අර්බුදයත් ලෝක ආර්ථික අවපාතයත් නිසාත් කාලාන්තරයක් තිස්සේ ණය ගැනීම නිසාත් අපේ රටේ බරපතල ණය අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ආර්ථික ක්‍රියාකාරකම් අඩපණවිලා, ආර්ථිකේ කඩා වැටිලා ජන ජීවිතය ඒ මට්ටමින් පවත්වාගෙන යාමට නොහැකි වුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට 2022 අවුරුද්දේ නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීරණය කරා. හැබැයි අපි දන්නවා විපක්ෂයේ නායකින් විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ගැන යන්න කියලා කිව්වා. හැබැයි සමහර කොටස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම පිළිබඳ බරපතල විවේචනයට ලක් කරා. එවැනි අවස්ථාවක ආණ්ඩුවක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. හැබැයි බොහෝ අය සඳහන් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට මේ බංකොලොත් වුණ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර උපකාර ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි කොහොම වුණත් අපිට පුළුවන්කම ලැබුණා මේ මාර්තු මාසේ 20 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ පහසුකම ලබා ගන්න. ඒ නිසා අපිට රටක් විදිහට අපේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්නට, ජනතා අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට, නැවත ලබාගත් ණය ගෙවන්නට, මේ රටේ ආර්ථික සංවර්ධනය අත්පත් කරගන්නට, විදේශ විනිමය අර්බුදය විසඳ ගන්නට අපිට පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. හැබැයි අපේ රට විතරක් නෙමෙයි, ලෝක රටවල් ගණනාවක් මේ වගේ අර්බුද වලට මුහුණ දීලා තියෙනවා. ගිය අවුරුද්දේ 2022 ඔක්තෝබර් මාසයේදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වපු අන්තර්ජාතික සමුළුවේදී අනාවරණය කර ලෝක සංවර්ධනයෙන් පවතින රටවල් 54ක් පමණ ණය අර්බුදයක ඉන්නවා. ලංකාව, පකිස්තානය, ටියුනිසියාව ඇතුළු රටවල් 54කට කඩිනම් සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් කරහත් පෙන්වලා දුන්නා. මේ රටවල් 54 ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අඩකට වඩා ජීවත් වෙන බවත් කිව්වා. හැබැයි අපේ රටට විතරක් නෙමෙයි මේක මුහුණ දෙන්න සිද්ධ වුණේ, ලෝක රටවල් 54කට. ඒක කියන්නේ අපි නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඇමරිකාව වගේ රටවල් වලත් වර්තමානයේ වෙනකොට බැංකු කඩා වැටීමින් යනවා. ඒ අයගේ මූල්‍ය ආයතන අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ අයගේ ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදුවීම ගැන අපි තවත් කවර කතාද කියලා මම මේ වෙලාවේ සඳහන් කරනවා. කොහොම වුණත් අපි දන්නවා IMF එකේ අරමුදල, පොඩි මුදල බිලියන 2.9 බිලියන ඩොලර් බිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් අපි විදේශ ණය විදිහට ගෙවන්න තියෙනවා. දැන් ගිය අවුරුද්දේ ඉඳලා ඒක ගෙවෙන එක අත්හිටවලා තියෙනවා. හැබැයි අපිට මේ ණය ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඒ ණය පහසුකම්, විස්තීර්ණ ණය පහසුකම් ලැබලා දෙනවා කියන පණිවිඩය තුළ අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ලෝකේ රටවල් වලට විශ්වාසයක් ඇති වෙනවා. දෙන්නේ පොඩි මුදල වුණාට ලෝකේ රටවල් ලබාගත් අත්දැකීම් අනුව ආර්ථික විද්‍යාඥයන් කියන විදිහට IMF ණය මීට කලින් ගත් ණය බේරගන්න අවශ්‍ය මූලික පදනම එක පැත්තකින් සැපෙන. අනෙක් පැත්තෙන් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට නැවත පිවිසීමට ඉඩ ලැබෙනවා. මේ ලැබෙන 2.9ට වඩා වැඩගත් IMF ගිවිසුම අත්සන් කිරීම තුළින් අපේ රටට ලැබෙන චරිත සාතික ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ සමාජිකයන්ට විශ්වාසයක් ලැබෙනවා. අපේ රටට අවශ්‍ය ආයෝජන ලබලා දෙන්න, අපේ රටට අවශ්‍ය ඒ ණය පහසුකම් ලබලා දෙන්න ලෝක බැංකුවට, එවැගේම ජපන් සහයෝගිත අරමුදලට, ආසියානු සංවර්ධන බැංකුවට අපිට අපේ රටට ඒ ආධාර ලබලා දෙන්න ඉඩකඩ සැලසෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරපු විදිහට එවැනි ආයතන වලින් ඩොලර් බිලියන 7ක් විදිහට අපිට ඉදිරියට ලැබෙන ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් මේ ලැබෙන ණය ඉතා පරිස්සමෙන් පළදායි විදිහට තිරසාරව දිගුකල් පවතින විදිහට මේක යෙදෙවොත් අපේ රටට ගොඩ එන්න පුළුවන්කම ලැබෙනවා. අපි දන්නවා 1980 ගණන්වල දකුණු කොරියාවටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි IMF අරමුදලෙන් ණය අරගෙන ඒ කොන්දේසි හරියට පිළි අරගෙන දකුණු කොරියාව අවුරුදු 4ක් ඇතුළත නැවත ආර්ථික යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. අද ආසියාවේ මහ දැවැන්තෙක් දකුණු කොරියාව. අද දකුණු කොරියාවේ සංචිත ප්‍රමාණය ඉහළයි. ආර්ථික පිම්මක් පැනලා තියෙනවා. අපේ වගේ රටවල්වල බොහෝ ශ්‍රමිකයෝ ඒ රටවල්වලට ගිහිල්ලා රැකියා කරලා අපේ රටට අවශ්‍ය විදේශ විනිමය පවා වෙනවා. ඒ වගේම මැලේසියාවට අවුරුදු 5ක් ගියා, අවුරුදු 4ක් ගියා, 5ක් ගියා. ඒ වගේම තායිලන්තයට අවුරුදු 3ක් ගියා. මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා IMF ආධාර අරගෙන නැවත ගොඩේන. ඉතින් එහෙමනම් අපේ රටටත් ඉතා ඉක්මනින් අපි විශ්වාස කරනවා මේ අර්බුදයෙන් ගොඩට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු විදිහට, අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරන විදිහට අපි විශේෂ ඉල්ලීමක් කරනවා විපක්ෂයෙන්. අපි විශ්වාස කරනවා විපක්ෂයේ කතිකයෝ සාධනීය අදහස් දැක්වුවා. ඒ සාධනීය අදහස් දැක්වුවා වගේම මේක බරපතල විවේචන ලක් කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුත් හිටියා. ඒ නිසා මධ්‍යස්ථව බලලා මේ රටේ පුරවැසියෝ ගැන හිතලා, මේ රටේ අනාගතය ගැන හිතලා, රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමට විපක්ෂයේ සහයෝගය අපි ඉන්නවා. ඒ වගේම අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, පහුගිය දවස්වල මේ රටේ තිබුණු තත්ත්වය, මොකද විදේශ විනිමය අර්බුදයකට ලක් වුණාම, අපේ සංචිත අඩු වුණාම, අපේ රටට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය ගෙන ගන්න අපිට නොහැකි වුණා. අපේ රටට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ඖෂධ, ඒ වගේම අවශ්‍ය උපකරණ, කර්මාන්ත ශාලාවට අවශ්‍ය අතරමැදි භාණ්ඩ, මේ සියල්ල ගෙන්වා ගැනීමට අපහසු වුණා. ඒ නිසා දැඩි ආනයන සීමාවන් නිසා නැවත අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණවීමක් සිදු වුණා. හැබැයි එහෙම තත්ත්වයක් ඇති වෙනකොට අපි දන්නවා, එක පැත්තකින් එදිනෙදා අවශ්‍යතාවයන්ට ඕන කරන තෙල් ටිකට සපය ගන්න බැරි වෙනකොට, ඒ මූලික කරගනිමින් පැය ගණනාවක් විදුලිය කප්පාදු වෙනකොට මේ තත්ත්වය වෙනස් කරගන්නට, විශේෂයෙන්ම උද්දමනය වැඩි වෙනකොට, බඩු මිල දිගින් දිගටම ඉහළ යනකොට, ජනතාවගේ වියදම් ප්‍රමාණය ලැබෙන ආදායමට වඩා වියදම් ප්‍රමාණය වැඩි වෙනකොට, අපහසුතාවයට පත් වෙනකොට, ආණ්ඩුවක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ කාර්ය මණ්ඩලයේ එකඟතාවය අනුව සිද්ධ වන ආදායම් බදු වැඩි කරන්නට, ඒ වගේම විවිධ ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වුණා. ඒ හරහා ජනතාවට යම් පීඩනයක් ඇති වුණා. හැබැයි අපි දන්නවා බොහෝ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ යථාර්ථය තේරුම් නොගෙන මේ රට තවත් අපහසුතාවයට පත් කරගන්නට බොහොම අත්නොමතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වුණා. අපි දන්නවා රාජ්‍ය නිලධාරීන් සමහර අය මේ ගැන හිතුවේ නැහැ. උද්ඝෝෂණ ආරම්භ කරා, විරෝධතා දැක්වුවා, අකුරට වැඩ කිරීම සිද්ධ කරා, සංකේත වැඩ වර්ජන, මාර්ග අවහිර කිරීම, ඒ වගේම උපවාස කිරීම, රාජ්‍ය ආයතන වලට කඩා වැදීම, රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීම වැනි බරපතල විදියට මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරා. හැබැයි ඒ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරේ මේ ආර්ථික අපහසුකම් මැද්දේ වුණත් ජන ජීවිතයේ යම් මට්ටමකින් හරි පවත්වාගෙන ජනතාවට සහන සලසන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අවිචාරවත් විදියට හැසිරෙන, ඒ වගේ මුරණ්ඩු හිතුවක්කාරී විදියට කටයුතු කරන මේ වෘත්තීය සමිති මේ රටගෙන කල්පනා කරන්නට ඕන. ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා ආණ්ඩුවක් විදිහට අපි ඇත්තටම ලැබුවේ ජයග්‍රහණයක්. අපි කවුරුත් දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් ලැබෙනකොට මේක ආධාරයක් නෙමෙයි මේක නැවත ගෙවන්නට ඕන. හැබැයි නැවත ජාත්‍යන්තර මූල්‍යවලට පිවිසලා ඒ විශ්වාසය තහවුරු කරගෙන අපේ රට නැවත ආර්ථික සංවර්ධනය අත්පත් කරගෙන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්නට ඒ වගේම අපේ දුව දරුවන්ගේ අනාගතය ගොඩනගා ගන්නට රටක් විදිහට ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු. ඉතින් ඒකට සියලු දෙනාටම ආරාධනා කරමින් මගේ කතාව මේ මොහොතේ නිම කරමි.